Order please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුපල සංවර්ධන වෘත්තිය පුහුණුවා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂයේ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනයේ හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත මුකලීතුවයි මම යෝජනා කරමි. 2017 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවත මුකලීතුවයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2015 වර්ෂයේ 235 අධිකාරිය රේගු ආඥා පනතේ 10 වැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව 2018 ජූලි 19 වැනි දිනෙති අංක 2080/42 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය සහ 2016 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම යෝජනාව සහ වාර්ෂික වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2016 වර්ෂයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධනයේ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 3/118 වගන්ති සමග කියවිය යුතු 142 වැනි වගන්ති යටතේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අගෝස්තු 31 වැනි දිනැති අංක 286/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම සංස්කෘතික කටයුතු ඇමතිතුමා
ගරු කථානායකතුමනි 2014 වර්ෂයේ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්දරගන්න ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය
කථානායකතුමනි 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනතේ 7/2 වගන්ති යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජනවාරි 16 දිනෙති අංක 2106/7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමය නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු සාගල රත්නායක අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 30 ගොඩ රත්නසෙවන අංක 72A දරණ ස්ථානයේහි පදිංචි ඩී රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
හොඳයි. ගරු පාරිත කුමාර තෙවරප්පුර මැතිතුමා
ගරු කථානායකතුමනි පන්නේල කනානයන් ලැබෙන පදිංචි MRA සිනේනත මහත්මියගේ පෙත්සමක්ද නාගොඩ නෑබඩ පාර කර්මාන්තයේ අසර අංක 40/4 එකදරන ස්ථානයේ පදිංචි M ධනුෂ්ක පුෂ්පබය මහතාගේ පෙත්සමක්ද මතුගම කන්දේනය ලැබෙන පදිංචි SM ශසිකා ප්‍රදර්ශනී මෙනේලගේ පෙත්සමක්ද පිළිගන්නා.
ගරු කෙහෙලිය රමුක්වැල්ල මැතිතුමා ගරු සුනිල් හඳුන්නැත්තේ මැතිතුමා මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු වන ඇත. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය අවසර මං කියන්න පටන් ගන්න ඉස්සර ප්‍රධාන කටයුතු ඉස්සරම අවස්ථාව දෙන්න. ගරු හේෂා විතානගේ මැතිතුමා ගරු විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන
ගරු කථානායකතුමනි විදුලි බල ඇමතිතුමා සති 2ක් කල් ඉල්ලනවා.
ගරු දයාසිරි ජයසේකර මැතිතුමා ගරු සෞඛ්‍ය පෝෂණ මැතිතුමාගේ ඇසීමට
ආහනාගර කතා නැත.
ගරු කථානායකතුමනි එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර A1 වෛරස මගින් බෝවන ඉන්ෆ්ලුවන්සා රෝගය සහ අනෙකුත් වෛරස් වුණ මෙම තත්ත්වයට හේතු වී ඇත. ආ දෙක 31,569යි. ආ තුන 16,956යි. ආ හතර 63යි. ආ පහ 21යි. ආ එක උණ කැස හෙම්බිරිස්සාව උගුරේ වේදනාව සමහර දරුවන්ට මලපහ බුරුලට යාම වැනි රෝග ලක්ෂණ වේ. ආ දෙක ඔව්. ආ තුන ඔව්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින් පාසල් දරුවන් මව්වරුන් හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. රෝගයේ පැතිරගිය ප්‍රදේශවල මහජනතාව හා පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර් පත්‍රිකා සහ සෞඛ්‍ය අධ්‍යාපන තොරතුරු මුද්‍රණය කොට බෙදා හැරීම. රෝහල්වල බාහිර රෝගී අංශවල වසංගත රෝග ලක්ෂණ දක්වන රෝගීන් වෙන්කොට ඉක්මනින් පරීක්ෂා කොට නිසි ප්‍රතිකාර ලබා දීම. විශේෂ රසායනාගාර සේවා සහ විශේෂඥ වෛද්‍ය සේවා බාහිර රෝගී අංශය වෙත ලබා දීම. රෝගීන්ගේ රුධිර පරීක්ෂා කිරීම, ඒ සඳහා අවශ්‍ය සාම්පල යැවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ පාරිභෝජ්‍ය ද්‍රව්‍ය වෛද්‍ය
පරීක්ෂණායතනයට
සපයා ඇත. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සලසන නිලධාරීන් සඳහා අවශ්‍ය විශේෂ වූ මුඛ ආවරණ දිවයින පුරා පිහිටි රෝහල් සඳහා නිකුත් කරන ලදී. රෝහල්වල දැඩි සත්කාර පහසුකම් පුරුල් කිරීම. ඈ පැන නොනගී.
එමතුමා හිටපු නැති නිසා මම ඉතින් ප්‍රශ්නයක් අහන්න ගියේ නැහැ. ගරු එමතුමනේ, මම මේ විශේෂයෙන් කතා කරේ දැන් මේකත් එක්ක මේ ප්‍රශ්නයක් කරලා තිබුණේ මේ අපේ දරුවන් සම්බන්ධව මේ වකවානුව තුළ මේක විධිමත් ක්‍රියාකාරී වැඩපිල්ලක් තිබුණ නැහැ කියලා ඔබතුමාගේ මේ ප්‍රශ්න තිබුණේ අපේ එමතුමත් ඉන්න නිසා බැලුවේ. මොකද මේ සම්බන්ධව විධිමත් දැනුවත් කිරීම වැඩපිල්ලක් තිබිලා තිබුණ නැහැ. එනිසා තමයි දිගින් දිගටම මේවා රෝහල් අර දැඩි සත්කාරයක පිරලා දින තත්ත්වෙට කරාපිටි ඇති වෙලා තිබුණ තත්ත්වෙ තිබුණේ. ඉතින් දැන් ටිකක් මේක පරක්කු නිසා මම මේකට ආපහු දැන් කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරන අනාගතයේ මේ වැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා වන ක්‍රියාමාර්ග ඔබතුමා ගන්න බලාපොරොත්තු වෙනවා නැද්ද කියලා විතරක් මට කිව්වොත්.
ඒ උනේ ගරු මන්ත්‍රීතුමා, මේ දැන් මේ ආපු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය අපි ලෑස්ති වෙලා ඉන්නේ, නමුත් ඒක අලුත් මේ වෛරසයක් ආවේ ලංකාවට ප්‍රථම වරට. එතකොට ඒකට අවශ්‍ය ප්‍රතිකාරක ලංකාවේ හරියටම මේ නිශ්චිත ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා දැනුම්ක් නැහැ. අලුත්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක්. ඉතින් ඒකින්ද තමයි කල්ගිය. හැබැයි අපි ඉතාමත් ඉක්මනින් ඒක යටපත් කරගෙන ඒක නිට්ටාවටම අවසන් කරගන්නවා. මෙවැනි දේවල් සමහරලාට අලුත්ම ස්ට්‍රේන්ස් එහෙම හිටපු ගමන් ලෝකේ හුඟක් රටවල්වල වරින් වර එනවා.
ඔතුමාගෙන් තව මීට අමතරව ප්‍රශ්නයක් අහන්න කැමතියි. අත්‍යවශ්‍යයෙන් දැන් දරු කතානායකතුමනේ, අපිට අපේ රටේ විශාලම අර්බුද වෙලා තියෙන්නේ මේ ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳව අපේ ජනතාවගේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔවුන් කිසියම් වෙලාවක ඉස්සර අපේ ගම්වල තිබුණා පවුලේ වෛද්‍යවරයා කියලා කියන මේ ෆැමිලි ඩොක්ටර් කෙනෙක්. නමුත් දැන් අද ඒක සම්පූර්ණයෙන් ඉවත් වෙලා අද සාමාන්‍ය පොඩි ලෙඩක් හැදුනත් වෙනදා අපි ගමට ගියාම ගමේ උණක් හැදුනාම යන්නේ කෙලින්ම අපේ ඉන්න පවුලේ වෛද්‍යවරයා ගාව. නමුත් දැන් මිනිස්සු පුරුදු වෙලා තිනවා කෙලින්ම ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයා ගාවට යන්න. අර කුඩා බෙහෙතක කුඩා ප්‍රශ්නයකට පිළිතුරු හෙවීම සඳහා යන්න වෙලා තියෙන එතෙන්ට. එතකොට සිද්ධ වෙලා තියෙන එක පැත්තකින් ග්‍රාමීය රෝවල් වල තියෙන එදිනෙදා තියෙන ඔතුමාලගේ මේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙළක් කඩාවැටලා තියෙන එක වෙලාවක මොකද හේතුව මිනිස්සු එතෙන්ට ඉන්නේ නැහැ. අවශ්‍ය රෝවල් වල වෛද්‍යවරු ඉන්නවා, හැබැයි සෙනගෙන එක අඩු වෙලා තියෙනවා. හැබැයි ඊට වඩා තියෙන ලොකු රෝහල් වලට විශාල තදබදයක් තියෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, අපේ අර එංගලන්තේ තිබුණා වගේ ඉතාම ස්ථාවර වැඩපිළිවෙලක් මම හිතන්නේ ඔබතුමා දැනටත් එක යම් ක්‍රියාදාමයක් ගන්නවා කියලා මට ආරංචියක් තිබුණා. මම හිතන්නේ ඉතාම ඉක්මනින්, ඒ කියන්නේ ගමේ ඉන්න වෛද්‍යවරයාගේ අස්සනක් නැතුව ඊළඟට විශේෂඥ වෛද්‍යවරයෙක් ලාවට යන්න බැරි තත්ත්වයක් තමයි ඉස්සර තිබුණේ. නමුත් දැන් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ඈත් වෙලා තියෙනවා. එනිසා මේ නිදහස් සෞඛ්‍ය ඇත්තටම අපි දුන්නට ඒකේ රජයේ කොයිතරම් මුදල් වියදම් කරත් ඒක පාවිච්චි කරන්නේ නැහැ මේ රටේ මිනිස්සු තියන්නේ මානසිකව තියෙන ප්‍රශ්නයක් නිසා. එනිසා මම හිතුවා ඔබතුමායි මම අහන්නේ මේකට යම් වැඩපිළක් ස්ථාවර වැඩපිළක් ඔබතුමා සකස් කරනවාද කියලා මම දැනගන්න කැමතියි.
මම තව ටික තව නොබෝ දින නොබෝ කාලෙක මාසිකෙන් දෙකකින් මේ වැඩපිළිවෙල ආරම්භ කරනවා ෆැමිලි ෆිසිෂියන් කියන එක. මොකද අපි අර ලංකා පුරා දැන් ප්‍රතිකාර කරන්න රෝහල් වල කරාට හෙල්ත් එක චෙකප් කරන්න එක සිස්ටම් එකක් නැහැ. හෙල්ත් චෙකප් එකක් තියෙනවා නම් යන්න ඕනේ ප්‍රයිවට් හොස්පිටල් එකට රජේ කරන්න. ඒකෙන් උනේ දුප්පත් මිනිස්සුකට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මොකද්ද කියලා පරීක්ෂා කරගන්න විදිහ. ඒ අනුව අපි හැදුවා මේ සුවදිවි මධ්‍යස්ථාන කියලා. හෙල්දි ලයිෆ් ස්ටයිල් සෙන්ටර්ස් කියලා 846ක්. ඒකේ අපි බලනවා BMI එක මේ රුධිර පීඩනය එතකොට සීනි, කොලෙස්ටරෝල් සහ තයිරොයිඩ්. තව ඉදිරියට තව ටෙස්ට් ටිකක් අපි වැඩි කරනවා මේ සැරේ. ඒ වගේම සුව නාරි මධ්‍යස්ථාන හැදුවා මම 906ක්. MOH කාර්යාල හරහා 906ක්. ඒකේ අර පරීක්ෂණ වලට අමතරව ගැප් ගෙල පිළිකාවයි පියවරු පිළිකාවයි චෙක් කරනවා. එතකොට නමුත් වැඩේ තියෙන්නේ දැන් මේවට ජනතාව හුරු වෙලා නැහැ එන්න. ඒතියේ ගාන අඩුයි. ඒ අනුව තමයි ෆැමිලි ෆිසිෂියන් කියන සංකල්පය ඇවිල්ලා අපි 10,000කට ජනගහනය 10,000කට එක වෛද්‍යවරයෙක් දෙකෙක් වෙන්න පුළුවන් තුන්දෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඒව ඔක්කොම අපි සකස් කරලා අපි ඉවරයි. ඒවයි ඒ ටික මේව කරලා ඒ කට්ටියට ඒ ලියාපදිංචි කරලා අනිවාර්ය කරනවා අවුරුද්දකට සැරයක් හැමෝගෙම හෙල්ත් චෙකප් එක කරන්න. එතන ඒකයි ඔවුන්ගේ රෝග බලා ගැනීම. දෙවනි අධීරියේදී අපි කරනවා අපි නිශ්චිත තීන්දුවක් ගන්නවා එයාගේ මේ එකඟතාවයේ නැතුව වෙන වෛද්‍යවරයෙකුට යන්න බෑ. ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.
ජයි බොහෝ ස්තුතියි ගරු චමින්ද විජේසිරි මහත්මයා, ගරු අභ්‍යන්තර සුදේශකතු පරස්ස වෛද්‍යතුමා.
ප්‍රශ්න ගරු කතානායකතුමනි.
ගරු අභ්‍යන්තර කටයුතු පඤ්ඤාමිතුමා, රාජ්‍යමිතුමා, තුන්වැනි ප්‍රශ්නේ.
ඔව් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම රහුමාන් ඉසක් රහුමාන් අහපු
නෑ මේ ගරු චමින්ද විජේසිරි මහත්මයා අහන තුන්වැනි ප්‍රශ්නේ.
ඔව් ගරු කතානායකතුමනි, මේක පිළිතුර නැත ඌව පළාත් සභාව තුළ සිදුවී ඇති සහ සිදුවමින් පවතින අක්‍රමිතා සම්බන්ධ විග්‍රහාධිපති අවශ්‍ය අංක SINB ඇලයිරක් AG ඇලයිරක් KI ඇලයිරක් 2017-2 හා 2017-4 දින ඇති විමර්ශන වාර්තාවක් ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ ඌව පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් බෑග් ලබා දීම සම්බන්ධ අනාවරණය කර ඇති ඡේද අංක 4A1 සිට 6 දක්වා කරුණු අනාවරණය සිදු කර නොමැත. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර 2. ඌව පළාත් සභාව තුළ සිදුවී ඇති සහ සිදුවමින් පවතින අක්‍රමිතා සම්බන්ධ විග්‍රහාධිපතිව විසින් අංක SIN ඇලයිරක් B AG ඇලයිරක් KI 2017 ඇලිරක් 2 හා 2017-4 දින ඇති විමර්ශන වාර්තාවක් ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් බෑග් ලබා දීම සම්බන්ධයෙන් ඡේද අංක 4A1 සිට 7 දක්වා කරුණු අනාවරණයක් සිදු කර නොමැති බැවින් ඊට අදාළව නිරීක්ෂණ ඉදිරිපත් කර නොමැත. අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමා එච්චර තමයි ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි
ඇවිල්ලා තියෙන්නේ.
මම හිතන්නේ ඇමතුමා සහ මේ රටම රවට්ටන වැඩපිළිවෙලේ මම මේ ඇත්ත එලි කරන්නම්. ගරු ඇමතුමනි, මේ විගණන දෙපාර්තමේන්තුවේ යවලා තියෙන්නේ
මාසෙ
2017 අප්‍රේල්
මාසෙ. ගරු මන්ත්‍රීතුමා තව පැහැදිලි කිරීමක් තියෙනවද?
ගරු කතානායකතුමනි, මේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්තුමා මගින් එවලා තියෙන පිළිතුර තමයි අපි ලබා දෙන්නේ. තවදුරටත් විස්තර අවශ්‍ය නම් අපිට පුළුවන් තොරතුරු හොයලා බලලා කරුණු ඉදිරිපත් කරන්න.
පොඩ්ඩක් එතුමත් කැඳවලා විස්තර ටික දෙන්න, මොකද මහජන මන්ත්‍රීවරුන්ට ඒක අවශ්‍යයි නේ.
ඔබතුමා කියවලා නැති දේ මම කියව මට අවසරය දෙන්න. මට අවසරය දෙන්න ගරු කතානායකතුමනි. මේ මෙතුමාගේ සදාන් කරපු විමර්ශනයේ නිරීක්ෂණ සහ සියලු දේවල් අනාවරණයන් යව්වේ නැහැ කියන කාරණේ මම ඔප්පු කරලා පෙන්නන්න. මලක තියෙනවා 2017 අප්‍රේල් මාසේ 20 තමයි ගරු ඇමතුමනි මේක විගණන දෙපාර්තමේන්තුවේ යවන්නේ ගරු කතානායකතුමා විසින් කරන ඉල්ලීමක්. ගරු කතානායකතුමාගේ ඉල්ලීම අනුව තමයි මේ විමර්ශනය සිද්ධ කරන්නේ. මේ අනාවරණය වන
ඒක පාර්ලිමේන්තුවේ ඔබතුමා කරපු දෙයක් මම
හිතන්නේ. ඔව් ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් 4A1 යටතේ අනාවරණය වෙන ප්‍රධාන කාරණිය යටතේ විග්‍රහ විමසුමේ තියෙන ගරු කතානායකතුමනි, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා මගින් 2015 වසරේ තුළදී පාසල් බෑග් වලදීගෙන බෙදහැරීම සඳහා රුපියල් 6,25,260ක මුදලක් ගෙවා තිබුණේ. විස්තරය පාද සඳහන් පරිදි වේ, මම විස්තරය කියන්න හදන්නේ නැහැ. මේකේ දෙවෙනි එක තමයි ගරු කතානායකතුමනි, මේ ව්‍යාපෘති ඌව පළාත් දුෂ්කර ප්‍රදේශයේ පිහිටි ඇති ද්‍රවිඩ මාධ්‍ය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපන රුචිකත්වය ඉහළ නැංවීම සඳහා එම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයන් හට පාසල් උපකරණ ලබා දීම සඳහා එවකට පැවති ඌව පළාත් ක්‍රීඩා යෞවන කටයුතු විශේෂකර්ම හා කොඩා කර්මාන්ත වදී අරිතුරු පාසල් සංවර්ධන හා ද්‍රවිඩ අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද අතර පසුව සිදු අමාත්‍යාංශයේ විෂයන් මාර්ගමා සංගම මෙම කාර්යයන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විදිහට පැවරී තිබුණි. මේ සඳහා අංක අංකයක් කියන දිග අංකයක් මම කියන්නේ, වතු පාසල් සංගම වැය විශේෂ යටතේ ද්‍රවිඩ මාධ්‍ය සාහිත්‍ය වල පැවැත්වීම සඳහා වෙන් කර ඇති මුදලින් ඉතිරි වේ. ගරු කතානායකතුමනි, මෙතුමාට කියන්න තියෙන දේ මම කියන්න වෙනවා. සමය ප්‍රතිපාදන උපයෝගී කරගෙන ඌව පළාත් අති දුෂ්කර ද්‍රවිඩ මාධ්‍ය පාසල් වල ප්‍රාතිගංශයේ ළමුන් සඳහා පාසල් බෑග් ලබා දීම වෙනසටන අදාළ ඉදිරිපත් කටයුතු සංවිධානය කරන ලෙස ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ඌව පළාත් ක්‍රීඩා යෞවන කටයුතු ප්‍රේක්ෂකර්මතා කුඩා කර්මතා වතු යරිතොල් පාසකම් සංවර්ධන සහ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් 2015 නොවැම්බර් 1 දින අංක 6/4/10 දරන ලිපිය මගින් ඉල්ලා තිබුණේ ඒ සඳහා සම්බන්ධ අවධානය යොමු නොකරන සියලුම මාධ්‍ය පාසල් අදාළ වන පරිදි ආර්ථික වශයෙන් දුෂ්කර ඇති දෙමාපියන් ළමුන් සඳහා පාසල් බෑග් ලබා දීම සඳහා මේ නැත ක්‍රියාත්මක කර තිබිනි. ගරු කතානායකතුමනි, මේකේ තියෙනවා මම කියන්න කිව්වේ ඒ විමර්ශන වාර්තා අනාවරණයක් නැහැ කිව්වා. මේ තියෙන අනාවරණ වෙච්ච කාරණා, ඒකේ වැදගත්ම අනාවරණය තමයි පස්වෙනි. මම තුන්වෙනි එක සහ ගරු එමතුනේ හතරවෙනි එක කියන්නේ යන්නේ නැහැ. ඔවුන්ට අනාවරණය වෙනවා විමර්ශනයේදී මේ හතර පස්වෙනි කාරණය අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සිදු කරන තිබූ මේ ප්‍රතිපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහකාර විගණන අධ්‍යක්ෂක 2016 සැප්තැම්බර් 20 වෙනි දින අංක UVG ඇලයිරක් AMG මෝපා අංක ඇලයිරක් 0.5 ඇලයිරක් 15 ඇලයිරක් 24 දැන විගණන විමසුමේ 2.2.2.1 ඡේදය මගින් පහත නිරීක්ෂණය කරනු ලැබේ. මේ අනාවරණය නිරීක්ෂණය වෙලා ශේෂ විගණනයේ පරීක්ෂණයේදී සැපෙවු විසින් සාධන ලද අංක සඳහන් කරන ලද අංක 100 කඳන ස්විංගල යන ලිපිනේ එවැනි කිසිදු ව්‍යාපාර කටයුතු සිදු නොකරන බවත් WMG දර්ශනයේ විරසිංහ මහතාගේ පියාගේ පදිංචි නිවස බවත් ඔහු සබරගමු පළාත් සභා ආයතනයේ පෞද්ගලික මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන ගරු කතානායකතුමනි, මේ පාසල් බෑග් මිලදී ගන්න ටෙන්ඩර් කරපු ආයතනයේ වැරදි නිවසක ලිපිනයක් දීලා තියෙන මේ විකරණේ අරාවිච්ච කාරණයක්. ඉතින් මම තව වගකීමෙන් ඔබතුමාට කියන්නේ ගරු එමතුමනි, මා විශාල වංචාවක් සිදුවීමක් තමයි අද වසන් කරන්න මේ පාර්ලිමේන්තුවට. මොකද මේ විගණන නියුසුමක් නැහැ කියනවා, නිරීක්ෂණයක් නැහැ කියනවා, වාර්තාවක් නැහැ කියනවා. මමලගේ එක තියෙනවා.
අපි රාජ්‍ය අමාත්‍යතුමාට අවස්ථාවක් පුරන්නේ සොයලා බලන්න ගරු
මැතිතුමා. ගරු කතානායකතුමනි, චමින්ද මන්ත්‍රීතුමා කියන ආකාරයේ සිදුවීමක් වෙලා තියෙනවා. තවදුරටත් ඒ ගැන අපිට හොයලා බලන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා මේ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඒ ගියේ මුදල් ඇතුළු ඒ වාර්තාවක් එක මම සභාගත කරනවා.
ඔව් එතුමාත් ඒක කතා කරගන්න. තව විස්තර මම හිතන්නේ කතා. ඔව්
මටත් ඇති වෙලා ඔබතුමාණත් ඇති වෙලානේ. මට දෙන්නකො මං හොයාගෙන තියෙන දේ කියලා දෙන්න. මට ඒක ආයෙ ඕනි නැහැ. ආයෙ හොයන්න ඕනිත් නැහැ මේ එමතුවරු. මේක හොයන්නෙත් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මල් ළඟ හොයාගෙන තියෙන එක මට කියන්න දෙන්න ගරු කතානායකතුමනි.
කියන්න කෙටියෙන්
නැත්නම් සභාගත කරන්න නැහැ එමතුමත් පවුනේ.
ඔව් නැත්නම් සභාගත කරන්න
පුළුවන් නැහැ මොන හේතුවටද කියලා. ඔව්. ගරු එමතුමනි, මේකේ අහා එකේ නිරීක්ෂණ නැහැ කිව්වනේ. මේ විගණන විමසුමද නිරීක්ෂණ තියෙනවා. මෙන්න මේ නිරීක්ෂණයේම වැදගත් කාරණා එක තියෙනවා. එකේ සිට එකක් තියෙනවා ගරු එමතුමනි. පහ දක්වා. එතකොට ඒක ඔබතුමා කියනවා නැහැ කියලා, මේ නිරීක්ෂණ නැහැ කියලා. මේ නිරීක්ෂණේ මම කියන්න හදන්නේ, ඒ නිරීක්ෂණේ මොකද ගරු කතානායකන, වැදගත්ම එක තමයි මේ පස්වෙනි එක. පාසල් බෑග් සපයන ලද ආයතනයේ දෙකම ඔවුන්ගේ 2015 දෙසැම්බර් 23 වෙනි දිනේදී ලිපිය මගින් මේ පාසල් බෑග් සපයපු අර හොර ආයතනය ලියුමකින් ඉල්ලනවා ගරු කතානායකතුමනි. ලිපිය මගින්
2015 අපි ගරු මන්ත්‍රීතුමා අපි ඕක එම්පිටින් මම හොඳම ක්‍රමේ තමයි ඊළඟ කන්සල්ටේටිව් කමිටි අද අපි ආයෙ විවාදෙත් යන ගොඩක් යන හින්දා කන්සල්ටේටිව් කමිටිව ගණ්ඩ ගරු එමෙතුමා ඒක අරන් කට්ටිය කැඳවලා ඒක පහද මොකද මෙතුමත් දැන් හුඟක් වේදනාවෙන් හැමදාම මේ ප්‍රශ්න අහනවා පිළිතුරු එන්නේ නැහැ. ඒක මට පේනවා මේක පළාත් සභාවෙන් ඔක්කොම ඔබතුමා කියන්නේ පළාත් සභාවෙන්
දැන් ගරු කතානායකතුමනි අපිට පළාත් සභාවෙන් වෙලා තියෙන තොරතුරු
තමයි ඒක තමයි වුණා දැන්
මෙතන කියන හේතුව තමයි. ඊට අමතරව මේ සම්බන්ධයෙන් මිලදී ගත්තේ ඒ මිල ගණන් අනම්මනම් විස්තරයක් තියෙනවා. ඒ ටිකක් මම සභාගත කරන්න.
නෑ සභාගත වන්න වගේ මේ ඊළඟ කන්සල්ටේටිව් කමිටියට ගන්න නැත්තම්. ඔව් ඔව්.
වනේ අද නෑ කියනවනේ ගරු කතානායකතුමනි
මේක තමයි මගේ කන්සල්ටන්ට් කමිටි ගන්න කියලා
බොරුවක් නේද කරන්නේ අමාත්‍යංශය විසින් කරන්නේ බොරුවක් නේ ගරු කතානායකතුමනි
මේක ඒතර
දැන් පළාත් සභාවේ පැත්තකට දාන ගරු කතානායකතුමනි පළාත් සභාවේ මේක සපයුවේ නැහැ කියනවා චමින්ද්‍රජේසිරි මන්ත්‍රීවරයා ලියාපදිංචි තැපෑලේ යවපු එක අමාත්‍යංශයෙන් දෙන්නේ නැත්තේයි මේ ගරු එමත්තුමාට අමත්තමා සම්බන්ධ නැති වෙන්නේ නැති නමුත් මේකේ අමාත්‍යංශෙත් මේ පළාත් සභාවේ කරන හොරකම් වලට සහයෝගය දෙනවයි කියන කාරණේ තමයි මෙයින් අනාවරණය
කරන්නේ. ඒක ඔක්කොම නිලධාරී එනවනේ ගල්ලා මේ ගලන්න කරුවා මෙත්තමා.
අමත්තමා මොකද්ද කරන්නේ? පුළුවන්ද මේ නිලධාරීන් ගෙන්නලා මේක නැහැ කිව්ව එකට පිළිබඳ පිළිතුරක් දෙන්න?
අපි ඊළඟ
මේ ඒකට කියන්නේ දෙක තමයි හොඳම
ක්‍රමය. ඊට අපි සාකච්ඡා කරමු මේ
සම්බන්ධයෙන්. හොඳයි බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය නරින්ද ජයසේ මෙත්තමා. මොකද්ද පොයින්ට් ඔබට? මේකට අද අද ගරු රෝහිණි කුමාර විජයරත්න මැතිනිය ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු ඉෂාක් රහමන් මැතිතුමා ගරු මහමුදු නසීර් මැතිතුමා ගරු වේල් කුමාර මැතිතුමා ගරු මුතු කුමාර මැතිතුමා ආගරු මුතු කුමාර මැතිතුමා ගරු අග්‍රා මැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ මැතිතුමාගේ ඇසීමට
මැතිතුමා සතියක් කල් ඉල්ලනවා
සතියක් ගරු වාසුදේව නානාකර මැතිතුමා ගරු නිහල් ගලපති මැතිතුමා
මම අහන කතා
නේද පොඩයි පොඩයි ගරු ගරු මුතුකාන මැතිතුමා ඔව්
නේද හදි හැමදාම ප්‍රශ්නයක් තියෙනවා අපි ප්‍රශ්නයක් කියන්නේ කාලීන ප්‍රශ්නයක් එද මේ ප්‍රශ්නෙට ඇමතිවරු මගහරිනවා නම් අද මේ වෙන විට ගොවියගේ පුතයි රිමන් හයිකෝට් එකේ නඩු කතා කරන්න කෙනෙක් නැහැ මේ වැමතර ගානම වරියන් තහනියක් දෙන්න ඕනේ මහජන නියෝජිත වශයෙන් අපි කරන්නේ මිනිස්සුගේ ඡන්දය අරගෙන අසාධාරණයක් කරන නේතන්ට කතා කරන්නේ මේ අසාධාරණ කායකින් විසඳන්නේ
ගරු අමිතු ඊළඟ
මේ මිනිහ විඳෝලේ වුරුණන් පස්සේ විසඳන්නේ
ඕන අපි ආස්ථායි
පැත්තට මේ විසඳුමක් දෙන්න ඕනේ
ගරු වාසුදේව නානාකාර මැතිතුමා ගරු ගලපති මැතිතුමා ගරු ගලපති මැතිතුමා
මං දෙවිනවතාවටත් අහනවා කරපද ඇතුමනි
12 ගරු මුදල් මැතිතුමාගේ
ගල්ලමෙතුමා සති දෙකක් ඉල්ලනවා
ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා නේ දෙවෙනි වටය
ආනන්ද අලුත්ගමගේ 15
අපාලෝ ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා ගරු ආනන්ද අලුත්ගමගේ
අනව ගරු කතානායකතුමනි
උත්තර දෙන්න ගරු මන් ගරු මැතිතුමා
ගරු කතානායකතුමනි එතුමා මතු කළ තියෙන පළවෙනි ප්‍රශ්නය මහනුවර දිස්ත්‍රික්කයේ සතොස ශාඛා සංඛ්‍යා 25යි එම ශාඛාවල ලිපිණියන් අහලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඒක දීර්ඝ පිළිතුරක් ඒ නිසා ඒක අමුණුමක් විදියට තියෙන මම ඔබතුමාට මේ පිටපත දෙන්නම් ඡායපිටපත් කර ගන්න පුළුවන් ඒ වගේම ආ 3 2010 වර්ෂයේ සිට මේ දක්වා සතොස ශාඛාවල සේවය සඳහා බදවාගත් පුජ්‍යලයන්ගේ නම් ලිපින සහ තනතුරු නාම පිළිබඳ ලේඛනයක් ඔබතුමාට මේ සමග තියෙනවා ඒකත් මම ඔබතුමාට සම්පූර්ණ ලේඛනයේ නංගන් ඇතුවම තියෙනවා ඒකේ දීර්ඝ ලේඛනයක් හින්දා මම ඉදිරිපත් කරන්නේ නැහැ කතානායකතුමාට කාලීත්‍රි කරලා දෙන්න සමස්ත සේවක සංඛ්‍යාව 215 එතකොට ඔබතුමාට බලන්න පුළුවන් මේ ලේඛනය ගත්තට පස්සේ මේකෙන් තව මොනවා හරි ඔබතුමාට පැනනගින කාරණයක් තිබුණොත් ප්‍රශ්නයක් ඉදිරියට අහන්න මම හෝ විෂය භාර ඇමතුමා පිළිතුරු දෙනවා. එතකොට මඳවා ගැනීමේ ක්‍රමවේදය ඔබතුමා අහනවා. පුවත්පත් දැන්වීමක් පළ කළා ලංකා සතොස වෙත යොමු කරන අයදුම් පත්‍ර 90 ඉස්සල්ලාම වෙන්නේ ඒ අයදුම් පත්‍රවල සුසු අය නුසුසු අය තීරණය වෙනවා. මූලික සුසුකම් අවම වශයෙන් තියෙනවද නැද්ද කියන කාරණය උඩ අවම වශයෙන්වත් ඒ සුසුකම් සම්පූර්ණ කරලා තියෙන අය සම්මුඛ පරීක්ෂණයකට කැඳවලා ඉන්න අනුතුරුව බඳවා ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට ඔබතුමාගේ විමසීම මහනුවර දිස්ත්‍රික්කයේ සතොස ශාඛා ජාලය පුළුල් කිරීමට අපි විශේෂම 2018 වර්ෂය අවසන් වීමට ප්‍රථම අපි සැලසුම් කළා තිබුණා අලවිසල් 30ක් රට පුරා විවෘත වෙන්න. ඒකෙන් මහනුවර දිස්ත්‍රික්කයට අයත් සතුස අලවිසල් 5ක් විවෘත කරන්නට කටයුතු කළා තිබුණත් ඔබතුමා දන්න රටේ ඇතිවෙච්ච වෙනස්කම් එක්ක ඒක තාවකාලිකව ප්‍රමාද කරන්න වුණා. දැන් මේ වෙනකොට සමහර සතුස අලවිසල් විවෘත කරලා තියෙනවා. සමහර ඒවා විවෘත කරන්න අවශ්‍ය කටයුතු කරනවා. විශේෂයෙන්ම වත්තේගම මට ලිපිනෙනුත් කියන්න පුළුවන් නමුත් කාලය ඉතුරු කරන්න ඕනේ හින්දා කතා නැගතුමනි. වත්තේගම බොක්කාවල මැදවල හපුගස් තලාව සහ කඩු ගන්නාව. මෙන්න මේ කියන ශාඛා පහ තමයි අපේ ප්‍රමුඛ ශාඛා බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට ඔබතුමා අපෙන් අහන්නේ ලංකා සතුස විවෘත කිරීමට මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල රජයේ ගොඩනැගිලි අපි පුළුවන් හැම අවස්ථාවෙදීම රජයේ ගොඩනැගිලි වල අපි උත්සාහ කරන රජයේ ගොඩනැගිලි යොදා ගන්න. එතකොට අපිට වියදම අඩු කරගන්න. විශේෂයෙන්ම අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් එවැනි ස්ථාන තියෙනවා නම් ඉල්ලලා තියෙනවා. ඊට අමතරව ලංකා සතුස් ශාඛාවල් පුළුවන් තරම් දුම්රිය ස්ථානවල සහ දුම්රිය ස්ථානවලට මේ ආසන්නව ගොඩනැගිලි තියෙනවා නම් හෝ දුම්රිය ස්ථාන ගොඩනැගිලි තියෙනවා නම් ඒකත් ගරු කතානායකතුමනි රජයට ඒ වැය බාර අඩු කරන්න සතුස්සට වැය බාර අඩු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මීට අමතරව ඔබතුමාට කියන්න ඕන සමහර සතුස ආයතන විදිහට අපි ගත්ත ස්ථානවල කුලිය පිළිබඳව අසං කළ තිබුණු ගිවිසුම් අවුරුදු 5 ගිවිසුම් 3 ගිවිසුම් මේ ගිවිසුම් වල සමහර කාලේ අවසන් වෙනවත් එක්කම අපි ඊටත් වඩා අඩු මුදලකට පුළුවන් හැම අවස්ථාවකදීම අඩු මුදලකට ගන්න ස්ථාන ගැන හොයනවා. එහෙම බැරි නම් තමයි මේ ස්ථානෙම ඒ මුදලට හෝ ඊට වඩා සාධාරණ වැඩිවීමක් ඉල්ලනවා නම් ඒ දීලා යන්නේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඔබතුමාට අතුරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට ඔබතුමා අහන්නේ නොයසේ නම් ඒ මන්ද කියලා ආ විදියට ඒක අදාළ නැහැ. මොකද අපි ඒකට පිළිතුරු දෙන හින්දා.
හොඳයි. අර කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා සඳහන් කරා කඩුගන්නා ප්‍රදේශයේ සතුස ආයතනයක් ඉදිකිරීම සඳහා කටයුතු කරන බව. ගරු අමාත්‍යතුමනි කඩුගන්නාව දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා සතුස ආයතනයක් නගරයේම බිහි කරනවා නම් හොඳයි. නගරයට ආසන්න ගොඩනැගිලිත් තියෙන නිසා මම හිතන්නේ නිමල් සිරිපාද සිල්වා ඇමැතිතුමා මේ පිළිබඳව හොඳින් දන්න කෙනෙක්. එතුමා මේ කටයුත්තට මූලික ආරම්භයක් ලබා දීලා තිබ්බ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා කඩුගන්නාව නගරයේ ඉදිකිරීමට බලාපොරොත්තු වන සතුස ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ගොඩනැගිල්ලක සිදු කරනවා නම් හොඳයි. ඔබතුමා කොයි විදිහේ සැලසුම් කරලා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
කිව්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දුම්රිය දෙපාර්තමේන්තුව. ඔබතුමා ඔය අහන්නත් කලින්ම මම කිව්වා අපි අතර මම ඒක දැනගෙන නෑ. මම මේ ගැන හොයපුවාම ඉතින් අතරම අපි සතුටුයි. මොකද ඒක ආකාර දෙකකින් අපිට මං එකක් කිව්වේ රජයේ අපේ මුදල් ඉතුරු වෙනවා. සතුසේ මුදල් ඉතුරු වෙනවා. දෙවෙනි කාරණේ දුම්රියෙන් පැමිණෙන විශාල පිරිසකට ඒ වගේම දුම්රිය ස්ථාන පිටල තියෙන බොහෝ අවස්ථාවලදී හැමතැනම නුණා ජනාකීර්ණ ප්‍රදේශවල. ඉතින් අපි ඒ ගැන සතුටුයි. තවත් ඔබතුමාගේ මේ ගැන තොරතුරු තියෙනවා නම් මේ ප්‍රශ්නයෙන් පස්සේ මට ලොබි එකට මං එන්න මට ඔබතුමා තොරතුරු ටික දෙන්න. කඩු ගන්නවා විතරක් නෙමෙයි. ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයේ කොහේ හරි දුම්රිය ස්ථාන ආසන්නව තවත් යෝජනා තියෙනවා. ඒ යෝජනත් අපි ඔබතුමා ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ඔබතුමාගේ යෝජනා අපි ගරු කරනවා. ඒක අපේ අමාත්‍යාංශ ක්‍රමයේ පිළිවෙත. ඒ නිසා ඒ යෝජනත් මම ලබා ගන්න සතුටුයි. මේ මේ ප්‍රශ්න අහන වෙලාවෙන් පස්සේ අපි ලොබියදී හම්බ වෙලා කතා කරමු.
හොඳයි. බොහොම ස්තුතියි. ඊළඟ අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි ඔබතුමා කරන ලද ප්‍රකාශයක් නිසා රටේම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වුණා. කිරිපිටි වල නොයිකුත් දේවල් මිශ්‍ර බව ඌරුතෙල් ආදී දේවල්. ඒ වගේම අද බලපත්‍ර ලද සියලු තැබෑරුම් වල 50%ක් විකුණන්නේ මෙරට කලවම් කරන ලද ප්‍රමිතියෙන් තොර අරක්කු බව ඔබතුමා කියන එක හරිද නැත්නම් සෞඛ්‍ය ඇමතුමා කියනවා කිසිම දවසක කිසිම කලවම් කිරි පැකට් එකක් වෙළඳ පොලේ නැහැ කියලා ඔබතුමා කියනවා තියෙනවා කියලා. ඔබතුමාලා දෙපොළගෙන් කවුද ඇත්ත කියන්නේ කියලා දැනගන්න ජනතාව කැමති. ජනතාව වෙනුවෙන් මම අහනවා ඔබතුමාද ඇත්ත කියන්නේ සෞඛ්‍ය ඇමතුමාද ඇත්ත කියන්නේ කියලා.
නායකතුමනි සෞඛ්‍ය අමාත්‍යතුමාත් ඉන්න වෙලාවේ ප්‍රශ්න අහපු එක හොඳයි. පළවෙනි කාරණේ ඔබතුමා මේ කවලම් කරපු අරක්කු ගැන ඇහුවා. මගේ ජීවිතේ මම අරක්කු බීලත් නැහැ අරක්කු දීලත් නැහැ. මගේ විවාහ මංගල්‍යය ඇතුළු කිසිම එක අරක්කු දිවිලත් නැහැ. අපේ ගෙදර හතර මායිමේ අරක්කු මූඩියක් තියා අරක්කු බෝතලයක් කැඩිලත් නැහැ.
ගරු ගරු ඇමෙත්තම අරක්කු කිරි මේක නෑ. අද අපිට හොඟක්.
ඔය ඒක තමයි ඉතින් ගරු කතා උත්තර කවම දෙන්න බෑ.
ඒ
නිසා මම කැමති නෑ.
ඒක තමයි යන්න තියෙනවා.
ඒක මම කියන එක පොඩ්ඩක් මට දෙන්නකෝ ඉතින් මේ ප්‍රශ්නේ වම උත්තර දෙන්න බෑ ගරු කතා.
නෑ ඉතින් මේ ප්‍රශ්නේ මේකට අදාළ නෑ ඒකේ.
ඉතින් ගරු කතා නතුමනි දැන් එතුමා ඇහුවා.
ඇහුවා කියන්නේ
මම මේකෙන් පැනලා ගියා කියයි.
අහන්න පුළුවන් නේ.
මම පැනලා දැන් ඔබතුමා දන්නවනේ මේක සමහර කාරණාවදී මම වෙලාව ඉතුරු කරලා දුන්නා ඔබතුමා.
නෑ අද අපිට පාන.
ඉතින් එතකොට ගරු කතානායකතුමනි
ඔබතුමාට එළිය ඔක්කොම පැහැදිලි කරන්න.
අරක්කු සම්බන්ධ නැත්නම් මත් වතුර සම්බන්ධයෙන් ඒ ප්‍රමිතියට අදාළ කාරණා ගැන මම කතා කරන්න නැහැ. ඒක මගේ පෞද්ගලික කාරණා. කවලම් බැරි නම් ප්‍රමිතියෙන් තොර වෙලා මොන එක කුණු වෙලා යනවට මම කැමතියි. ඒ නිසා ප්‍රමිතියෙන් තොර අරක්කු විකුණන එක ගැන අදාළ නීතිමය අංශ ක්‍රියා කරයි. කුණු වෙලා මැරෙනවා නම් හොඳයි වීලා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ
නැහැ. ගරු ඇමෙත්තුමා.
එතකොට කිරිපිටි ගැන මම කිව්වේ අපේ අමාත්‍යංශයලා ඉල්ල තියෙන පැමිණිලි පාරිභෝග අධිකාරියට මම මේ සභාවේ කියපු ඉස්පිල්ලක් පාපිල්ලක් විරාම ලක්ෂණයක් කොමාවක් ගානේ මම කිව්වේ පැමිණිලි ලැබිලා තියෙනවා. ඒක ගැන අපි පරීක්ෂා කරනවා. ඉතින් අපි දැන් දණ්ඩමත් මේ පරීක්ෂණ වලට යවලා තියෙනවා. මේ කාරණේදී මමයි සෞඛ්‍යමත්තුමයි හප්පන්න විවිධ පාර්ශව බැලුවා. අර තෙවරප් පෙරුම මැතුමයි මේ සරත් ෆොන්සේක මහත්තය වගේ ඉතින් සෞඛ්‍යමත්තුමයි මා අතර කිසිම මේ ගැන ගැටුමක් විවාදයක් නැහැ. එතුමාලගේ මතය කිව්වා අපිට පාරිභෝග අධිකාරියට ලැබිලා තියෙන පැමිණිලි පිළිබඳව අපි තුන්වෙනි පාර්ශවයන් වල තොරතුරු අරගෙන නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා අපිම මුදල් ගෙවලා දැන් පරීක්ෂණ වලට යවලා
තියෙනවා.
ලංකාවේ අපි පරීක්ෂණයක් කරා.
දෙවෙනි වටේ හරි ගරු මහත්තයා දෙවෙනි වටේ නම්බර 4 ගරු වෛද්‍ය නරින්ද ජයසිත් මහත්තයා පාස්
නැහැ. මම අහනවා ගරු කතානායකතුමනි.
මාස 3ක් කල් ඉල්ලලා තිබෙනවා.
මොකද්ද ගරු ඇමෙත්තමා? නෑ මේ අපි මේ අද මට පුළුවන් තරම් වෙලාව ඉතුරු කරලා දෙන අයවේ විවාදෙට මම මේ සභාවෙන් කරන්නේ
ගරු කතානායකතුමනි කිරිපිටි කියන්නේ කුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියෝ දක්වා භාවිතා කරන දෙයක්. ඒක ගැනයි කතා කරන්නේ හැමදාම කිරිපිටි.
හරි ඔබතුමා කියන්නේ ගරු නයන් ජයසි මහත්තයා වාඩි වෙන්න. හරි
මස්තුර කන්ද
නෑ ඒ තුමා උත්තරයක් දුන්නා. හොඳ සාධාරණ උත්තරයක් දුන්නා. එච්චරයි වෛද්‍ය නරින් ජයසි මහත්තයා ප්‍රශ්නේ කල්ගත්තනේ. ගරු රෝහිණි කුමාර විජයරත්න මැතිණිය ප්‍රශ්න අහනවද? ප්‍රශ්න අහනවද නැහැ. ගරු ප්‍රධාන සංවිධායකතුමා
සභාගත කරතේ සභාගත කරන
ප්‍රශ්න අහන්න වෙනවනේ.
ඇහුවා
ඇහුවද? හය ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශ්න අහනවද? හොඳයි. හත ගරු ඉෂාක් රහමන් මැතිතුමා අට ගරු මහබුදු නසීර් මැතිතුමා සභාගත කරා. සභාගත කරන්න සභාගත කරන්න ඕ නෑ සභාගත කරන්න හරි ජයි හෙන්දේ මම දෙන්න මයික් උඩින් දෙන්න. හරි ආවා මයික් එක ආවා
දැන් තමයි ආවේ දැන් ආවේ. හරි සභාගත කරනවා.
හරි
මට හරියට කරදරනේ අප්පා.
ඒක තමයි ඔතුමා වේ ට්‍රැක් පැන්නා වෙනවා.
ආණ්ඩුව ඉන්න කොටක්
කරදර විපක්ෂිනේ ගරු වේලි කුමාර මැතිතුමා ටේබලින් ඉට් 11 ගරු වාසුදේව නානායකර මැතිතුමා ඔබතුමා ටේබල් කරනවද?
කරනවා කියනවත් මයික් එක දෙන්න.
ඔය ආවි ඉතින් ගරු පොඩ්ඩක් ඉන්නකො එනකන් ඉතින් ඔබතුමා හරි කලබල වෙනවානේ. දැන් උඩ දාලා බලලා දාන්න එපා පොඩ්ඩක්. අපි කාටවත්
ඒක කරන්න බෑ. බලලා දාලා කොට පෙරහැර ගිහිල්ලා මම සභාගත කරන්න.
කියන්න දැන්.
හරි සභාගත කරා.
හරි. 13 ගාරි ගාමේ ලොග්ගේ මැතිතුමා. 14 ගසු අශෝක ප්‍රියන්ත මැතිතුමා. හරි.
14 පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නවලට අදාළ පිළිතුරු. නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය ධූරය මා විසින් 2018 දෙසැම්බර් මාස 20 වන දින භාරගත් අතර සංස්කෘතික අමාත්‍ය ධුරයේ බාරගෙන මාස 3ක්වත් ගත වී නැති බව මම මූලිකව සඳහන් කරන්නට ඕන. කෙසේ වෙතත් ජාතික චිත්‍රපට සංස්ථාව පිළිබඳව අපි සිදු කළ විමර්ශනයක් තුළ 1999 ඩික්සන් නිලවීර වාර්තාවේ බලපෑම මතත් සංස්ථාවේ කළමනාකරණ දුර්වලතා සහ සංස්ථාවේ කටයුතු සඳහා ප්‍රමාණවත් මුදල් ගලා නොයෑමේ හේතුව තුළින් ශ්‍රී ලංකේය සිනමාවත් සිනමා කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව කරුණුත් අගතියට පත් ඇති බව මම පිළිගන්නවා. ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බව මම විශ්වාස කරනවා. සිනමා ක්ෂේත්‍රයේ සම්බන්ධව යටිතල පහසුකම් සංවර්ධනය ඉටු විය යුතු වැදගත් කාරණාවක්. ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් සංස්ථාවට ගලා ආ යුතුයි කියන එක මගේ මතයයි. මේ තත්ත්වය පිළිබඳව මම හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙනවා. ඒ යටතේ සිනමා කර්මාන්තයේ ශක්තිමත් කිරීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කර ඒවා සතිපතා ප්‍රගති සමාලෝචනය කරමින් තිර අදිෂ්ඨානෙන් කටයුතු කරන්නට අපි අමාත්‍යංශයක් හැටියට කටයුතු කරලා තිබෙනවා. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් චිත්‍රපට සංස්ථාවට අදාළව ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න කිහිපයක් විමසීම පිළිබඳව මම බෙහෙවින් සතුටු වෙනවා. ඒ අනුව ඒ ප්‍රශ්නවලට පිළිවෙලින් පිළිතුරු ලබා දෙන්නට මම කටයුතු කරනවා. චිත්‍රපට නිෂ්පාදනය සඳහා පසුගිය රජය මගින් ලබා දුන් සහන ණය යෝජනා ක්‍රමය සහ නිෂ්පාදන බදු සහන නැවත ලබා දීමට කටයුතු කරන්නේද? ඒට පිළිතුර ඔව්. නිෂ්පාදන බදු සහන නැවත ලබා දීමට කටයුතු කරන්නේද? ඔව්. චිත්‍රපට නිෂ්පාදනය සඳහා භාවිතා කරන නව තාක්ෂණික උපකරණ ආනයනය කිරීම සඳහා බදු සහන ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේද? පිළිතුර ඔව්. රන්මිණිතන්න සිනමා ගම්මානය සංවර්ධනය කිරීමේ සැලසුම් මොනවාද? රන්මිණිතන්න සිනමා ගම්මානය මගේ අමාත්‍යංශයේ විෂයපතයට අයත් වන්නේ නැත. 2018 දෙසැම්බර් 28 ඒ විෂයන් ගැසට් කිරීමේ ගැසට් පත්‍රය දිහා බැලුවහම බොහොම පැහැදිලිව තේරෙනවා සිනමා ගම්මානයක් පිළිබඳව කිසිම ගැසට් නිවේදනයකින් මගේ අමාත්‍යංශය යටතට ඒ ගැසට් කරලා නැහැ. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර සිනමා කර්මාන්තයේ යටිතල පහසුකම් හා චිත්‍රාගාර කාර්මික සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙල කුමක්ද? යටිතල පහසුකම් දියුණු කිරීම පිළිබඳව පිළිතුර ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පිළිබඳ සමීක්ෂණයක් සිදු කර සිනමා ශාලාවල අඩුපාඩු සහ ගැටලු හඳුනාගෙන ඇත. කෙටි කාලීනව හා දිගු කාලීනව එම අඩුපාඩු සහ ගැටලු විසඳීමට හැකි අයුරින් ක්‍රමවේදයන් සකස් කිරීමට පියවරගෙන ඇත. පළාත් පාලන ආයතන මට්ටමින් සිනමා ශාලා ඉදිකිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම සඳහා සංස්ථා විමර්ශන අංශය මගින් තොරතුරු රැස් කිරීම සඳහා අපි කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සිනමා ශාලා ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමවේදයට e-ticketing නිකුත් කිරීමේ මූලාරම්භයේ වශයෙන් රිද්මා මණ්ඩලයේ සිනමා ශාලා සඳහා e-ticket ක්‍රමය හඳුන්වා දීමට කටයුතු සැලසුම් කරලා තිබෙනවා. සිනමා ශාලාවල ප්‍රක්ෂේපණ ක්‍රමවේදයේ ඩිජිටල්කරණය කිරීම සඳහා චීන රජය මගින් ආධාරයක් වශයෙන් ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ලබා ගැනීමට චීන තානාපති කාර්යාලයෙන් අපි මේ වන විට ඉල්ලුම් කරලා තිබෙනවා. වර්තමානයේදී සිනමා ශාලාවලින් විදුලි ගාස්තු අය කිරීම වාණිජ පදනම මත සිදු කරන බැවින් එය සිනමා ශාලා හිමියන්ට සහනයක් වශයෙන් කර්මාන්ත පදනම යටතේ අය කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විදුලිවලේ අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මේ ප්‍රශ්නයට ඊළඟ පිළිතුර චිත්‍රාගාර කාර්මික සේවාවන් දියුණු කිරීම. ගරු කථානායකතුමනි, දළුගම සරසවි චිත්‍රාගාරයේ BAW ජයමාන්න මැදිරිය 2019 වර්ෂයේ අතුරු අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 10ක මුදල උපයෝගී කරගනිමින් පහසුකම් වලින් යුත් රූගත කිරීමේ මැදිරියක් ලෙස නවීකරණය කිරීම රජයේ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් අංශය වෙත 2019/1/25 දින පවරා ඇත. එම වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර 2019 මාර්තු මාස 29 දින වන විට මෙම වැඩ නිම කිරීමට නියමිතය. 2019 වර්ෂයේ ජාතික චිත්‍රපට සංස්ථා අයවැය මගින් සිනමා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම සඳහා සංස්ථා අරමුදලින් රුපියල් මිලියන 5ක් ලක්ෂ 50ක් සහ වත්මන් වෙස් ගැන්වීමේ මැදිරිය නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 5ක් වෙන් කරලා තිබෙනවා. එවැගේම පශ්චාත් නිෂ්පාදන කාර්මික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන්නටත් අපි පියවර අරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට සංස්කරණ පද්ධතියක්, වර්ණ සැකසීමේ පද්ධතියක් හා ශබ්ද මිශ්‍රණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා 2019 දීම වැඩ කටයුතු ආරම්භ කරන්නට යෝජිතයි. ඊළඟට මහින්ද රාජපක්ෂ ගරු විපක්ෂ නායකතුමා අහලා තිනවා චිත්‍රපට නියාමනය හා බෙදා හැරීම සම්බන්ධ වැඩපිළිවෙල කුමක්ද? 2019/1/27 දින ගුණාත්මක සිනමා නිර්මාණ බිහි කිරීමට ඉවහල් වන අයුරින් චිත්‍රපට තේරීම් මණ්ඩලයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත වූ සමාජික මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. ඒ වගේම චිත්‍රපට වර්ගීකරණය කිරීම සඳහාත් කමිටුවක් පත් කරලා තිබෙනවා. 1999 මැයි මාසයේ 5 වැනි දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ පරිදි චිත්‍රපට බෙදා හැරීමේ පුද්ගලික මණ්ඩල 4ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධ රිද්මා මණ්ඩලය වෙත පවරා දීලා තිබෙනවා. පෞද්ගලික මණ්ඩල මගින් චිත්‍රපට බෙදා හැරීම සාධාරණ හා යුක්ති සහගත අයුරින් සිදු නොවන බැවින් සහ එම ක්‍රමවේදයේ චිත්‍රපට කර්මාන්තයේ දියුණුවට හේතු නොවන බැවින් 2018 ජූනි 18 දින ඇති අධ්‍යක්ෂක මණ්ඩල තීරණය පරිදි 2018 ජූනි මාස 19 වන දින සිට චිත්‍රපට බෙදා හැරීමේ බලතල ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. හැබැයි ඒට විරුද්ධව පෞද්ගලික මණ්ඩල විසින් වාර නියෝගයක් ගෙන තිබෙනවා අධිකරණයේ. ඒ ඉවත් කර ගැනීමටත් අපි කටයුතු කරමින් යනවා. ඔබතුමා අහලා තියෙනවා අලුතින් මුදා හරින චිත්‍රපට සඳහා දර්ශන වාර කීයක් තිබෙනවා කියලා. සම්මත දර්ශන වාර 3යි. ඊට අමතරව චිත්‍රපට නිෂ්පාදකගේ සහ සිනමා ශාලා හිමියාගේ එකඟතාවය මත ඇතැම් සිනමා ශාලා සඳහා දර්ශන වාර 1ක් හෝ 2ක් ලබා දීමද සිදු වෙනවා. විදේශීය චිත්‍රපට ගෙන්වීම ප්‍රදර්ශනයේ ගෙන්වන ප්‍රමාණය හා චිත්‍රපට ප්‍රමිතිය සොයා බැලීම සම්බන්ධ රජයේ වගකීම කුමක්ද? විදේශීය චිත්‍රපට ගෙන්වීම ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිකුත් කර ඇති නිර්ණායක යටතේ ලියාපදිංචි පුද්ගලින්ට පමණක් චිත්‍රපට ආනයනය සඳහා අවසර ලබා දෙනු ලැබේ. ප්‍රදර්ශනය ඉහත කී පෞද්ගලික මණ්ඩල වෙත චිත්‍රපට බෙදා හැරීම පැවරීම හේතුවෙන් ආනයනික චිත්‍රපට AA මණ්ඩලය මගින් බෙදා හැරීම සහ ප්‍රදර්ශනය සිදු කරනු ලැබේ. එයින් මා විසින් පත් කළ විද්වත් කමිටු නිර්දේශ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව වෙත ආනයනික චිත්‍රපට නියාමනය හා බෙදා හැරීම ලබා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අපි ගණමින් සිටිනු. ගෙන්වන ප්‍රමාණය වසරකට ආනයනය කළ හැකි චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට සමාවෙන්ද වසරකට ආනයනය කළ හැකි චිත්‍රපට සංඛ්‍යාව 170කි. චිත්‍රපට ප්‍රමිතිය සොයා බැලීම ආනයනික චිත්‍රපට ප්‍රමිතිය පරීක්ෂා කිරීම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් සිදු කරනු ලැබේ. එතකොට ඔබතුමා අහලා තියෙනවා චිත්‍රපට කර්මාන්තයේ නියැලෙන අධ්‍යක්ෂකවරුන් රංගන ශිල්පීන් ශිල්පීන් කාර්මික ශිල්පීන් සංගීතවේදීන් ගායනවේදීන් ප්‍රවර්ධනය හා ඔවුන්ගේ සුභසාධන කටයුතු සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්ද? 2007 වසරෙන් පසු 2017 වසර දක්වා ජනාධිපති සිනමා සම්මාන උළෙලක් පවත්වා නොමැත. මම මතක් කරන්න කැමති විපක්ෂ නායකතුමාගේ ඒ කාලවකවානු තුලදීත් අවුරුදු 7ක් පිටපිට මේ ජනාධිපති සම්මාන උළෙල පවත්වල නැහැ. වසර 10කට පසු 18 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙල 2017 මාර්තු මාස 31 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වලා තිබෙනවා. එය 2016, 2017, 2018 වර්ෂවල තිරගත වූ චිත්‍රපට සඳහා 19 වනි ජනාධිපති සම්මාන උළෙල අපි ඒ විශේෂයෙන්ම 2017 පැවැත්වුණු ඒ ජනාධිපති සම්මාන උළෙලෙන් පසුව 2016, 17, 18 වෙනුවෙන් 2019 ජූලි මාසයේ 26 වෙනි දින නෙළුම්පොකුණ රඟහලේදී ඒ ජනාධිපති සම්මාන උළෙල පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබතුමාට නැවතත් අර පැහැදිලි කරන්නට ඕන ඔබතුමාගේ කාලවකවානුවේ වසර 7ක් එක දිගටම ජනාධිපති සම්මාන උළෙල පැවැත්වුවේ නැහැ. ඒ නිසා අවසාන උළෙල පැවැත්වුවේ 2017, 2015 වර්ෂයේ පාදක කරගෙන. ඊළඟ පිළිතුර ඒ ප්‍රශ්නයටම අදාළව වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවත්සර සැරලුම් උළෙලයන්හිදී සුවිශේෂී කලාකරුවන් ඇගීම සඳහා කටයුතු කරනු ලැබේ. කලාකරු උපහාර උත්සව සංවිධානය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව නොමිලේ සහ සහන පදනව මත ලබා දෙනු ලැබේ. පිළිගත් අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී සම්මානයට පාත්‍ර වූ සිනමාපට ප්‍රදර්ශනය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමාකරුවන් ඇගීම සඳහා කටයුතු කරනු ලැබේ. චිත්‍රපටයක් තිරගත කිරීමේදී මංගල දර්ශන සඳහා සහ ප්‍රථම මාධ්‍ය දර්ශනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව 140ක සහන පදනව මත ලබා දෙනු ලැබේ. ඔබතුමා අහලා තියෙනවා කලාකරු සුභසාධනයේ පිළිබඳව. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය මගින් 1987 වර්ෂයේදී චිත්‍රපට කලාකරුවන් හා කාර්මික ශිල්පීන්ගේ සුභසාධනය වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථා භාරය ආරම්භ කරන ලදී. වයස අවුරුදු 60 සම්පූර්ණ වූ දැඩි ආර්ථික අපහසුකම් සහිත චිත්‍රපට කලාකරුවන් හා කාර්මික ශිල්පීන් දස දෙනෙකුගේ කණ්ඩායමක් සඳහා ප්‍රථම වරට 87 මැයි 11 වන දින සිට රුපියල් 500ක මාසික විශ්‍රාම දීමනාවක් ලබා දීමෙන් මෙම සුභසාධන වැඩසටහන ආරම්භ කරන ලදී. රුපියල් 500ක දීමනාව 1999 වර්ෂයේදී 2000 දක්වා වැඩි කරන ලදී. ඉතින් මම මතක් කරන්න කැමතියි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔබතුමාගේ කාලවකවානුව තුලදී මේ කලාකරුවන්ට ලබා දුන්නු මාසික දීමනාව එක රුපියලකින්වත් වැඩි කරලා නැහැ. හැබැයි මෙම දීමනාව 2018 වර්ෂයේ මැයි මාසයේ රුපියල් 5000 දක්වා වැඩි කරලා තිබෙනවා වර්තමාන රජය තුලින්. චිත්‍රපට කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් දස දෙනෙකුගේ 1987 වර්ෂයේදී ආරම්භ කළ විශ්‍රාම දීමනාව අද වන විට ලබන සංඛ්‍යාව 163යි. ඉන් 109 දෙනෙකුම වත්මන් යහපාලන රජයේ යටතේ 2018 වර්ෂයේදීත් 2019 වර්ෂයේදීත් මේ සංඛ්‍යාවට ඇතුළු වුණු අය. මේ මුදල අපි 5000 සිට 7500 දක්වා තවදුරටත් වැඩි කිරීමට අපි කටයුතු කරමින් පවතින. එහෙනම් සාරාංශගතව තියනවා නම් කියනවා නම් එක්සත් ජාතික පක්ෂ රජයෙන් රුපියල් 500න් ආරම්භ කරපු මේ වැඩසටහන 1999 දී 2000 කරා. හැබැයි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලවකවානුව තුල මේ මාසික දීමනාව 1 රුපියලකින්වත් වැඩි කරේ නැහැ. 2018 අපේ රජය 2500 කරා. මේ වසරේ අපි 7500 කරන්නට කටයුතු කරනවා. විශ්‍රාම දීවනාවට අතිරේකව චිත්‍රපට කලාකරුවන්ගේ රෝගාබාධ සහ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් 1987 දී පිහිටවන ලද ඉහත භාරය මගින් මූල්‍යාධාර ලබා දීම සිදු කරමින් පවතී. එම වැඩපිළිවෙල යටතේ 2016 වර්ෂයේ සිට යහපාලන රජයේ යටතේ ඉල්ලුම් කරන ලද සියලුම ශිල්පීන් සඳහා මෙම රෝගාබාධ සහ අවමංගල්‍ය දීමනා ගෙවනු ලැබේ. රෝගාබාධ වෙනුවෙන් රුපියල් 50,000 දක්වාද අවමංගල්‍යාධාර වශයෙන් 250,000 දක්වාද මේ වන විට ගෙවීම් කරනු ලැබේ. දේශීය සිනමාවේ 72 සහ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ 47 සංවත්සරයේ නිමිත්තෙන් 2019 ජනවාරි 22 වෙනිදා පැවැත්වුණු සැමරුම් උත්සවයේදී අපි දහනපතියන් කීප දෙනෙක්ගෙන් ලබාගත් ආධාර මත රුපියල් 110,000ක් තැන්පත් කරලා රණසිංහ ප්‍රේමදාස කලාකරු සුපසාදන භාරය අපි ආරම්භ කරා. අලුතෙන්ම රුපියල් 110,000ක් තැන්පත් කරලා විවිධ දහනපතියන්ගෙන් ආධාර උපකාර ලබාගෙන ජනවාරි 22 වෙනිදා 2019 චිත්‍රපට කලා ශිල්පීන් සඳහා නොමිලේ දේශීය සහ බටහිර වෛද්‍ය සායන පැවැත්වීමට අපි කටයුතු සැරසුම් කළා තිබෙනවා. 2019 මාර්තු මාස 20 වන දින ප්‍රථම සායනය පවත්වන්නට අපි කටයුතු කළා තිබෙනවා. ඒ වගේම ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට සතුටෙන් ප්‍රකාශ කරන්නට ඕන උදාගම්මාන වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික් මට්ටමින් කලාකරුවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම කලාගම්මාන 25ක් ඇති කිරීම සඳහා අපි කටයුතු ආරම්භ කළා තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කල්ලඩිය ග්‍රාම සේවා වසමේ නිවාස 25කින් යුත් කලාගම්මානයක්ද මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කූරගල ග්‍රාම නිලධාරී වසමේ නිවාස 30කින් යුත් කලාගම්මානයක්ද කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි බල ප්‍රදේශයේ කලාකරුවන් වෙනුවෙන් කලා ගම්මානයක්ද මේ යනාදී වශයෙන් අපි කලා ගම්මාන 25ක් දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික්කයකට එක බැගින් අපි ආරම්භ කරන්නට එම් වැඩ කටයුතු යොදලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අහනවා අපේ නවවෙනි ප්‍රශ්නය සිනමා ශාස්ත්‍රයේ ශිල්පීන්ට ලබා දුන් වාහන නයෝජනා ක්‍රමය නැවත ලබා දෙන්නේද නැවත ක්‍රියාත්මක කරන්නේද පිළිතුර මෙම ණය යෝජනා ක්‍රමයේ 2013 වසරේ සිට ක්‍රියාත්මක කර නොමැත. එතකොට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමනි ඔබතුමාගේ කාලවකවානුව තුලදී 2013 වසරේ නතර කරපු සහන වැඩසටහනක් ගැනයි ඔබතුමා මේ ප්‍රශ්නය අහලා තිබෙන්නේ. ඒ වාහන ණය යෝජනා ක්‍රමය. ඒක 2013 වසරේ 2014 වසරෙත් ඔබතුමා ජනාධිපති වෙලා සිටින කාලේ මේ වැඩසටහන නතර කරා. මේ ඇත්ත වශයෙන්ම පොඩි කාලයකට හෝ ඔබතුමාගේ කාලවකවානුව තුළදී ක්‍රියාත්මක වුණු වැඩසටහන මම විශ්වාස කරනවා ප්‍රශස්ත වැඩසටහනක් හැටියට. ඒ නිසා මුදල් අමාත්‍යංශයත් සමග සාකච්ඡා කරලා අපි ඒ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. හැබැයි මතක තියාගන්න ඔබතුමාම 2013 2014 මේ වැඩසටහන නතර කරපු බව. ඒ වගේම මේ ප්‍රශ්නවලට අදාළව නොතිබුණත් ඔබතුමා මතු කරා එදා මේ ප්‍රශ්නවලට අමතරව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීවිස් මැතිතුමාගේ ඒ නාමයට කරන උපහාරයන් ගැන ඒ ඉදිරි වැඩපිළිවෙල ගැන මම ඔබතුමාට කැමති ඒක පිළිබඳව සවිස්තර කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න. 2019 වර්ෂයේ ජාතික චිත්‍රපට සංස්ථා අයවැය මගින් දලුගම සරසවි චිත්‍රාගාර පරිශ්‍රයේ සිනමා කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා සංස්ථා අරමුදලින් අපි ලක්ෂ 50ක් වෙන් කළ තිබෙනවා. යෝජිත මෙම කෞතුකාගාරය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ කෞතුකාගාරය නමින් නම් කරලා එහි මැදිරියක් එතුමා වෙනුවෙන්ම නම් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ 99 වන ජන්මදිනයේ සිට එතුමා ජීවත් සිටි කාලයේ දක්වා මාසිකව ජනාධිපති අරමුදෙන් ₹500,000 බැගින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. හැබැයි ඒ මූල්‍ය පරිත්‍යාගයේ ඉතාමත්ම කෙටි කාලයක් ක්‍රියාත්මක වුණේ මොකද අපේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ අභාවයත් සමග. හැබැයි එතුමාගේ අභාවෙන් පසුව සුමිත්‍රා පීරිස් මැතිණිය වෙත ₹200,000 මාසික පරිත්‍යාගයක් මාසිකව ජනාධිපති අරමුදලෙන් ඉටු කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමැතියි. ඒ වගේම මහින්ද රාජපක්ෂ ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරා එතුමා ජීවත් වුණු නිවස පිළිබඳව. මම හිතන්නේ මේ පිළිබඳවත් අපි කරුණු කාරණා පැහැදිලි කරගන්නට ඕන. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා සහ එම මැතිණිය වාසය කරනු ලැබූ කොළඹ 4 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවස මංගල ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකුට අයත්ව තිබුණු අතර ඔහු විසින් මීට වසර 2කට පෙර සෙලෝ සිටි නැමැති ආයතනයකට විකුණලා තිබෙනවා. එම ආයතනය විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පැතිතුමාගේ අභාවෙන් මාස 6ක් ද ඉක්මවන තෙක් මෙම නිවසෙහි වාසය කිරීම සඳහා සුමිත්‍රා පීරිස් ඇතිනියට ඉඩ සලසා දී තිබෙනවා. ඉතින් මම ගරු විපක්ෂ නායකතුමාට සඳහන් කරන්න කැමැති එතුමා ජීවත් වුණේ අත වශයෙන්ම කුලී නිවසක. මේ වන විට සුමිත්‍රා පීරිස් මැතිණිය නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටිනවා. ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට හා එම මැතිණියට හැකි සෑම අවස්ථාවකදීම උපරිම ගෞරව දැක්වීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඉදිරියටත් ඒ පවුලට ලබා දිය යුතු ඒ උපරිම ශක්තිය උපරිම ආශිර්වාදයේ අනුග්‍රහය ලබා දෙන්නට අමාත්‍යංශයක් හැටියටත් රජයක් හැටියටත් අපි කටයුතු කරනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ 100 වැනි ජන්මදිනය යෙදෙන 2019 වර්ෂයේ අප්‍රේල් මාස 5 වන දින ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවෙහි එතුමාගේ ආලේඛ චිත්‍රයක් ස්ථාපනය කිරීමටත් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඔබතුමාට සතුටු වෙන්න පුළුවන් සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙල යටතේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට උපහාරයක් හැටියට ආචාර්ය සිනපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම නමින් නිවාස 24කින් සමන්විත වූ ආදර්ශ ගම්මානයක් ඉන්දියානු රජයේ ආධාර මත තිස්සමහාරාම ජූල්පල්ලම ග්‍රාමයේ 2018 අප්‍රේල් මාස 28 වෙනි දින මුල්ගල තබලා ඉදිවෙමින් පවතින. මම ඉල්ලීමක් කරන අපේ ගෞරව විපක්ෂ නායකතුමාගෙන් අපි අමරදේව මැතිතුමාගේ නමිනුත් උදාගමක් ඉදි කරලා විවෘත කළා. එම මැතිණිය සහ පවුලේ අය ගිහිල්ලා අවාසනාවකට අර දින 52 කාලවකවානුවේ අමරදේව මැතිතුමාගේ නමින් ඉදි කරපු ගම්මානයේ පළක ටික ඔක්කොම කුඩු පට්ටම් කරා. අපිට නැවතත් වරක් ඒව ටික හදන්න සිදු වුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපේ ආචාර්ය සිනපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම උදාගම්මානය විවෘත වෙනකොට ඔබතුමාගේ ගෝල බාලයින්ට උපදෙස් ලබා දෙන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ පළකයට අර අමරදේව මැතිතුමාගේ පළකයට අත්පත් වුණු ඉරණම අත්පත් කර දෙන්න එපයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් මම ගරු කථානායකතුමනි අපි චිත්‍රපට සංස්ථාව සහ දේශීය චිත්‍රපට ශේෂ්ත්‍රය දිහා බැලුවහම ඇත්ත වශයෙන්ම මම පිළිගන්නවා අද වන විට ප්‍රශ්න රැසකට මේ චිත්‍රපට සංස්ථාව ඒ වගේම දේශීය චිත්‍රපට ශේෂ්ත්‍රය ඇත්ත වශයෙන්ම මහා අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒක තමයි සත්‍ය කතාව. ඒකට ප්‍රධානතම හේතුව තමයි 1999 නිලවීර වාර්තාව තුළ ඒ සිදුවුණු ඛේදනීය ක්‍රියාදාමය තුළ අපේ රටේ දේශීය චිත්‍රපට කර්මාන්තය මහා කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. නමුත් මම ගරු විපක්ෂනායකතුමාගේ අවධානයට යොමු කරන්නට කැමතියි. අද වන විට අපි ප්‍රවීණයින් ගණනාවකගෙන් සමන්විත වූ විද්වත් මණ්ඩලයක් ස්ථාපනය කරලා දේශපාලනීකරණයට ලක්වුණු මේ චිත්‍රපට කර්මාන්තය නිර්දේශපාලනීකරණයට ලක් කරන්නට අපි වැඩකොටසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විශේෂයෙන් මම විපක්ෂ නායකතුමාට කියන්නට කැමතියි, අපි පරිපාලන සේවයේ නිලධාරීතුමියක් අපි චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරිය හැටියට පත් කරලා තිබෙනවා. ඒසයික දේශපාලන පත්වීමක් නොවේ. ඒ වගේම විද්වත් කමිටුව, මම කැමති ගෞරව විපක්ෂ නායකතුමාගේ අවධානය යොමු කරන්න, විද්වත් කමිටුවේ සාමාජිකයින් මහාචාර්ය පැට්‍රික් රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යාංශයේ පීඨාධිපති ආචාර්ය ටියුඩ වීරසිංහ, කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ අශෝක සේරසිංහ, ජාතික චිත්‍රපට සංස්ථා හිටපු සභාපති ආචාර්ය රවීන්ද්‍ර රන්දිනිය, ප්‍රවීණ රංගදර ආචාර්ය සෝමරත්න දිසානායක, ජාත්‍යන්තර සිනමා සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුනිල් රණසිංහ මානව විද්‍යාඥ, අශෝක හඳගම ජාත්‍යන්තර සිනමා සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක, සෙනෙෂ් දිසානායක බණ්ඩාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය, ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි අධ්‍යක්ෂක මාධ්‍ය හා තොරතුරු වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය. මෙන්න මේක තමයි ගරු
මහත්මයා, අපි අද විස්තර ඉවරයිනේ නේ.
කතානායකතුමනි, මෙතුමත්
ඒක තමයි මං ගුවේ ගරු විපක්ෂ නායකතුමා, මේ ඇද්ද තව විස්තර අවශ්‍යද?
තව නෑ අවශ්‍යද නෙවෙයි, මට සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්නට ඕන.
ඕ ඒ මොකද නෑ, මට පස්සෙන් නෑ, අද ආවැලේගෙන ඉඳගයි මං ගුවේ.
හරි, දැන් මං ඉක්මනින් අවසන්
කරන්න. අවධානය යොමු කරන්න, අද වෙලාවේ ප්‍රශ්නකුත් තියෙනවා.
මේ බොහෝම සවිස්තරව ප්‍රශ්න අහනකොට කිසිම බාධාවක් තිබුණේ නැහැ.
ඔව් ඒක තමයි. එතුමා එන මොකද්ද?
නෑ නෑ, ටේබල් කරන්න අවශ්‍ය නැහැ, මේ හැමෝටම දැනගන්නට ඕන. ටේබල් නම් මේක නිකන් ටේබල් වෙනවා, ඒක කියවෙන්නේ නැහැ. ඒ නිසා මට කරුණා කළා මේ
මන් තව කොච්චරලා යනවද තව
නෑ, මේවා කියනකොට මේ කන් වලට රිදෙනවද කියලා.
ගරු විපක්ෂ නායකතුමා, ගරු විපක්ෂ නායකතුමා,
මම ගරු විපක්ෂ නායකතුමානි.
ඉන්න ගරු විපක්ෂ නායකතුමා,
දැන් අවසන් මේ තව පොඩ්ඩයි තියෙන්නේ.
කොච්චරලා යනවද? මම ප්‍රශ්නේ මම බාධා කරන්න කැමති නෑ, නමුත් ඉක්මන් කරලා ඉවර කරන්න එමන.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමත් සවිස්තර ප්‍රශ්නයක් ඇහුවා, මමත් ඉතින් සවිස්තර පිළිතුරක් ලබා දෙනවා. ඒ අහනවා වගේම උත්තර දෙන්න අවශ්‍ය.
ජනාධිපතිවරනේ තා ටිකක් කල් තියෙනවා, බය වෙන්න
බෑ. මම හීනකින්වත් හිතුනේ ඔබතුමා ඒ මට්ටමට මං ගැන හිතනවා
කියලා. හරි හරි, ගරු ඇමෙතුමා හරි ඉක්මන් කරන්න දෙන්න, ඉවර කරන්න අපිට. අද විවාහය තියෙනවා.
මටම දැක්ක, බොහොම ස්තුතියි.
හරි
හරි. මේ ප්‍රශ්නේ ජනාධිපතිවරණය ගැන නෙමෙයි මහින්ද රාජපක්ෂ ගරු මැතිතුමනි, මේ ප්‍රශ්නේ සිනමා කර්මාන්තය ගැන. මේක ඔබතුමා අහපු ප්‍රශ්නයක්. ඉතින් මම පෙන්වන්න හදන්නේ ප්‍රවීණයින් රසක් අපි එකට එකහු කරලා විද්වත් කමිටුවක් ස්ථාපනය කරලා මෙතෙක්කල් දේශපාලනීකරණයට දේශපාලන ඇඟිලි ගැසීම් වලට ලක්ුණු ඒ චිත්‍රපට සංස්ථා චිත්‍රපට කර්මාන්තය විශේෂයෙන්ම 2015 පෙර
කොමිටියේ ඉන්නවා දේශපාලන දේශපාලනේ කරපු උදවිය.
එතකොට කවුද ඔබතුමා මේ?
නෑ, අපි ඒක ගැන විවාදයක් අවශ්‍ය වෙන්නේ නෑ දැන්. ඒක ගැන විවාදයක් අවශ්‍ය නෑ.
අපි රවීන්ද්‍ර රන්දිනි මැතිතුමා ගැනද කියන්නේ? එහෙනම් කවුරු ගැනද කියන්නේ?
නෑ, කාර්ක සභාවේ ගන්න පුළුවන්
නේද? මට කියන්න, පැට්‍රික් රත්නායක, ටියුඩ වීරසිංහ, අශෝක සේරසිංහ, රවීන්ද්‍ර රන්දිනිය, සෝමරත්න දිසානායක, සුනිල් රණසිංහ, අශෝක හඳගම, සෙනෙස් දිසානායක බණ්ඩාර, ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි, ඔබතුමා නුසුදුසුසෙක් නම් කරොත් මම අදම ඉවත් කරනවා. නම් කරන්න. විපක්ෂ නායකතුමා, දැන් මම නම් ටික කිව්වා, නුසුදුසුසෙක්
ඉන්නවා. හොඳයි හොඳයි,
මම අයින් කරන්න. කිසිම නැහැදී මේවට උත්තර දෙන්න.
නැන මේ මම නම් ටික කියුවා. ගරු විපක්ෂ නායකතුමනි, මෙතන කිසිම දේශපාලනයක් නැහැ. දේශපාලනීකරණයට ලක් වෙලා හැරව ගලන තුවාලයක් බවට පත්වුණු චිත්‍රපට සංස්ථාවයි චිත්‍රපට ක්ෂේත්‍රයයි අපි 2015න් පස්සේ
හොඳයි.
අද 2015
මොකද ගරු
ගමනක් ක්‍රියාත්මක කරනවා.
ප්‍රධාන සංවිධායකතුමා මොකද?
ගරු කතානායකතුමනි, එතුමාගේ දීර්ඝ පිළිතුර අස්සේ තිබුණු කාරණයකට තප්පරයයි ගන්නෙ. මමත් මේ විෂය භාරව හිටිය අවුරුදු දෙකක්. එතුමා කිව්වා වගේ අර සරසවි සම්මානවල අවුරුදු 8ක් පවත්වලා නොතිබුණු වෙලාවේ ජනාධිපති සිනමා සම්මානවල අවුරුදු 8ක් පවත්වලා නොතිබුණ වෙලාවේ මම ඇමතිවරයා හැටියට තමයි අවුරුදු 8කට පස්සේ ඒ සම්මානවල දෙකම පැවැත්වුවේ කියන එක කාලවකවානු ගැන කියපු නිසා මම මතක් කරනවා.
හොඳයි මෞත්‍යදී. ඔව් මොකද්ද?
කරු
මොකද ඔබ දැන් පස්සේ නේද? මයික දෙන්න තව බියර් ගෝ ෆෝ සම්.
දිනේ සම්තුමත් එක කයියක් ගහගෙන හිටියේ.
හරි ප්‍රධාන පොඩෙන් ප්‍රධාන වැඩකරතු ආරම්භයේදී පනත් කෙටුම්පත් ගරු අධිකරණ හා බන්දනාගාර ප්‍රසන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
අධිකරණ සංවිධාන සංශෝධන 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
විජයනවර කීම කාද්ද?
මොරෝ.
හොඳයි. ප්‍රධාන කටයුතු යෑමට ප්‍රථම ආරම්භයේදී ගරු නිහල් ගලප්පත්තේ මැතිතුමාත් ඒ වගේම දිනේෂ් ගුණරත්න මැතිතුමාත් කරුණු දෙයක් සම්බන්ධ පැහැදිලි වෙලාව අද කාල වේලාව උඹක් එක්කම ගිය නිසා වැදගත් කරුණක් නම් කියන්න ගරු පරුමේම ගරු නිහල් ගලප්පත්තේ මැතිතුමා ඉල්ලුවේ.
අර කතානායක මේ එතනතුමනි කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා මම ඒක හෙටට
බොහොම අගය කරනවා. ඒ වගේම ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා
මුතුමනි ස්තුතිවන්ත වෙනවා හදිසි කාරණාවක් හැටියට. ජිනීවාහි දැන් මානව කොමිෂන් සභාව රැස් වෙනවා ශ්‍රී ලංකාව එහි අමාරු චෝදිත තත්වයකින් තමයි ආණ්ඩුව අසංකරන ලද ගිවිසුම නිසා කටයුතු කර තිබෙන්නේ. එංගලන්ත පාර්ලිමේන්තුවේ ලෝඩ් නෙස්බි විසින් බ්‍රිතාන්‍යයේ රහස් තොරතුරු එළිදරව් කරමින් එහි කලින් ඉදිරිපත් කරපු ශ්‍රී ලංකා රජය එකඟ වෙච්චි යෝජනාව වලංගු නැති බවත් බ්‍රිතාන්‍යයද වලංගු නැති කරුණ මත ශ්‍රී ලංකාවට කරන ලද චෝදනාවෙන් ඉවත් විය යුතුයි කියලා තොරතුරු ඉදිරිපත් කරලා තියෙද්දි රජයෙන් මම දැනගන්න කැමතියි මොකද්ද රජය ගන්න පියවර? ඔබ විදේශ අමාත්‍යංශයේ දැනට කටයුතු කරන්නේ මොන පියවරක් අනුවද?
ගරු කතානායකතුමනි, මං දිනේෂ් ගුණරත්න මැතිතුමාට මතක් කරන්න කැමතියි 2012-14 වර්ෂවලදී මහින්ද රාජපක්ෂ රජයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් යෝජනා තුනක් ශ්‍රී ලංකාවට විරුද්ධ සම්මත වුණා 2012-14. 15 එතුමා බලයේ හිටියනම් තහංචි එන්නේ සැන්ක්ෂන්ස්. නමුත් රටේ වාසනාවට යහපරණ ආණ්ඩුව ඇවිල්ලා ඒ තහංචි නැති කරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් බේරගෙන විදුලි පුටුවේ අපි අවුරුදු 4ක් රට පාලනය කෙරුවා. ඉතින් මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ යෝජනාව ගැන සාකච්ඡා කරනවා. ඒ යෝජනාව ලිහිල් කිරීමට ජාත්‍යන්තරය කැමැත්ත දක්වලා තියෙනවා. ඉතින් අපිට සහයෝගය දෙන්න. ප්‍රශ්න ඇති කරන්නේ නැතුව. Visa Viva in 2015 we were on the verge of sanctions. We won the verge of sanctions in 2015.
Hari, thank you. ප්‍රධාන වැඩකටයුතු විසර්ජන පනත් කෙටුම්පත් 2019 ගරු බන්දුල
කළමනාකරණය කරගෙන තියෙනවා.